මේ තව ප්‍රශ්නේ මේ පච්චිම අද්භව සෝවාන් පුද්ගලයාණු කවුද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ සෝතාපන්න කියන පුද්ගලයාගේ ස්වභාවයක් තියෙනවා. සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා මේ දස සංයෝජනයන්ගෙන් තුන් සංයෝජනයක්. ප්‍රඥා මුල් කරගෙන ධර්ම අවබෝධය මුල් කරගෙන දුරු වුණාට පස්සේ එයාට තව සංයෝජන හතක් තියෙනවා දුරු කරන්න. මේ සෝවාන් වෙච්ච පුද්ගලයාට දැන් මේ සෝවාන් වෙච්ච පුද්ගලයා සමහර වෙලාවට මේ ශ්‍රද්ධාධික වීර්යාධික ප්‍රඥාධික කියන මේ කොටස් තුනෙන් ශ්‍රද්ධාධික පුද්ගලයෙක් නම් එහෙම ඊයර ප්‍රඥාව අඩුයි ශ්‍රද්ධාව බලවත්. එහෙම කිනාට ඊතුරු මාර්ගඵල හදිස්සිය ලබාගෙන යන්න බෑ. අන්න එහෙම අවස්ථාවක් තියෙනවා. හැබැයි මෙහෙම කෙනෙකුට මේ මාර්ගඵල ලැබීමේ ක්‍රමවේදයක් තියෙනවා. කවුරු නමුත් මාර්ගඵල ලබනකොට යම්කිසි ක්ලේශයක් ඉසෙල්ලා සංසිඳෙන ක්‍රමයක් තියෙනවා. දැන් සෝවාන් පුද්ගලයාට කාමරාග ව්‍යාපාද කියන කෙලෙස් දෙකතාව සංසිඳවන්න තියෙනවා බලවත් ඒවා. ධර්මා බෝධිය සමග ඒවා සංසිඳෙන්න පටන් ගන්නි. සකෘදාගාමි මාර්ගඵලයට පත් වුණොත් එහෙම ඒ කාමරාග ව්‍යාපාද තුනී වෙනවා. හැබැයි ඒක සිද්ධ වෙන ක්‍රමවේදයක් තියෙනවා. මේ විදර්ශනා වලමින් අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මේවා ඇලීම් ගැටීම් දෙකේ ස්වභාවය මෙනෙහි කරලා පුරුදු වුණාම ඒ වෙනෙහි කරන මොහොතේදී හිත කෙලෙස් වලින් මිදිච්ච අවස්ථාවක් එනවා. ඒ මෙනෙහි කරනකම් ඒක එහෙමයි. එහෙම කෙලෙසියක් තියෙනවද කියලාවත් මතක් වෙන්නේ නැහැ දහම් මෙනෙහි කර කර ඉන්න වෙලාවට. ඒකට කියනවා තදංග ප්‍රහාණය කියලා. තත් අංග ඒ මොහොතට කෙලෙස් එන්නේ නැති එක. යම් කිසි කෙනෙක් භාවනානි යෝගියෝ යම් කිසි අරමුණක් මුල් කරගෙන හරි කර්මස්ථානියක් නිතර වළඳ පටන් ගත්තොත් කෙලෙස් යටපත් වෙලා යම් කිසි කාල සීමාවකට ගොඩින් නැතු වෙනවා. ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය. දැන් මේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න බලන්න ප්‍රඥාව පහළ වෙනකොට ඔය කෙලෙස් ක්‍රමක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. කෙලෙස් මුලවන ලෝභයේ ද්වේෂය මෝහය ක්‍රමක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. අන්න ගෙවෙනකොට ඒකට කියනවා සමුච්ඡේද ප්‍රහාණය. දැන් මේ තදංග විස්කම්බන සමුච්ඡේද කියන මේ ප්‍රහාණයන්ගෙන් එකින් එකට ඒකින් කෙලෙස් මේ මොහතර මැඩපවත්වනවා. විස්කම්බන කියනකින් කාලයක් මැඩපවත්වනවා. ප්‍රඥාවෙන් ධර්මාබෝධය ලැබෙන්න ලැබෙන්න සහමුලින් හිදි හිදි යනවා. හැබැයි මාර්ගඵලයක් ලැබෙන මොහොතේ තවත් ප්‍රහාණ දෙකක් තියෙනවා. ඒකට කියනවා පටිපස්සද්ධි සහ නිස්සලන කියලා. පටිපස්සද්ධි ප්‍රහාණය කියන එක එන්න එක්තරා ප්‍රතිඵලයක් ලැබෙන මොහොතක් එනවා. ඒ කියන්නේ තමන් ප්‍රහාණය කරපු කෙලෙස් පිළිබඳව යලි ආවර්ජන වෙන වෙලාවක් එනවා. ඒ කෙලෙස් මා ළඟ නෑ නේද කියලා විශාල චිත්ත ප්‍රසාදයක් නැගෙන මොහොතක් එනවා. අන්නේ මොහොතේ එනකොට අර කෙලෙස් සංසිඳිලා හිටපු එකනාගේ මනස ප්‍රබෝධයේ නැගී සිටින අවස්ථාවක් එනවා. ඊළඟ මාර්ග ඵලසිත ලැබීමට සුසු අවස්ථාව. ඒ ඵලයටපත් වුණොත් එහෙම අර සෝවාන් කෙනා සකෘදාගාමි වෙනවා. අන්නිතර පටිපස්සද්ධි සමග නිස්සාරණ කියන ප්‍රහාණ දෙකක් සිද්ධ වෙලා අන්න ඒකෙන් කෙලෙස් පහ වෙලාම යනවා. පහ වෙලා ගියක ඉතිර ප්‍රතිඵලය බවටපත් වෙනවා. එහෙම වෙන්න මහ ප්‍රඥාවක් එන්න ඕනේ. ඔය ශ්‍රද්ධාධික අධික ශ්‍රද්ධාධික සමහර අය ඉන්නවා. අන්න එහෙම අවසානියට නිවන ආවර්ජන කරන්නේ නැතුව කෙලෙස් විතරක් සංසිඳෝලා යනවා. කෙලෙස් සංසිඳිලා යනකොට මොකද වෙන්නේ? හිත නිවනට අනුලෝම වෙවි එනවා. නිවන කාන්තයි ප්‍රණීතයි කියලා වැටහෙන වෙලාවකයි මාර්ගඵල ලැබෙන්නේ. නැත්නම් සිද්ධ වෙන්නේ කෙලෙසන් සිදෙන එක. යම්කිසි සෝවාන් පුද්ගලයේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් පමණක් මෙනෙහි කර කර ඉන්නකොට ඔය කෙලෙස් සංසිඳීගෙන යනවා. හැබැයි නිවන සාන්තයි ප්‍රණීතයි කියලා මෙනෙහි කරපු වෙලාවකයි ඉහළ ඵලයක් ලැබුණොත් ලැබෙන්නේ. එහෙම නිවන සාන්තයි ප්‍රණීතයි කියලා මෙනෙහි නොකර ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කර කර යන කෙනාට ලෝකේ පිළිබඳ කෙලෙස් සංසිඳෙනවා. මෙම කෙලෙස් සංසිඳීගෙන ගියාම කාමරාගය සංසිඳිලා ව්‍යාපාදය සංසිඳිලා යන අවස්ථාවක් තියෙනවා. මට රූප ලෝකේ ඉපදිලා වැඩකුත් නැහැ, අරූප ලෝකේ ඉපදිලා වැඩකුත් නැහැ, ඒවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වැටහෙන මොහොතක් එනවා. එතකොට සමුච්ඡේද ප්‍රහාණය දෙනකන් කෙලෙස් ප්‍රහාණය වෙනවා. අතරීමේ නිවීමෙන් ලැබෙන නිවන සාන්තර්පණිතා කියලා වැටහුනොත් තමයි පටිපස්සද්දි නිසරණ කියන අනිත් ප්‍රහාණ දෙක අහුවෙලා ඉහළ ඵලයක් ලැබෙන්නේ. එහෙම නොලැබුණොත් සෝවාන් ඵලය ලැබූ කෙනාම එතන ඉඳගෙන අර විදර්ශනාව තුලින් ඵලය ලබන්නේ නැතුව කෙලෙස් සංසිඳිලා යනවා. හැබැයි අන්නේ කෙලෙස් සංසිඳිලා ගිහිල්ලා යම්කිසි පුද්ගලෙක් සසරේදී උපදින්න හේතුන උප්පති පටිලාභී සංයෝජන කියලා කොටසක් තියෙනවා. කාමරාගයයි රූපරාගයයි අරූපරාගයයි සංසිඳුනොත් එහෙම අර පටිපාසද්දි නිසරණ කියන දේකට පත් වෙන්නේ ඉස්සෙල්ලා සමුච්ඡේද ප්‍රහාණ මට්ටමින් සංසිඳිලා හිටියොත් නැවත මතුවෙන්නේත් නැහැ ඒ ටික. හැබැයි ශාන්ත වූ ප්‍රණීත වූ නිවිමේ දෙවිලි ඵලයේ දැක්කෙත් නැහැ. එන කෙලෙස් සංසිඳුනනම් ඊතන උපාදාන කරන්න තිබිච්ච බලයේ නැති වෙලා යනවා. කාමරාගයයි කාමරාගයයි රූපරාගයයි අරූපරාගයයි සංසිඳුනොත් කාම ලෝකේ උපදින්න තියෙන කාම උපාදානියත් නැහැ. රූප ලෝකේ උපදින්න තියෙන රූප උපාදානියත් නැති වෙනවා. අරූප ලෝකේ උපදින්න තියෙන අරූප උපාදානියත් නැති වෙනවා. ඒතර උප්පත්ති පටිලාභී සංයෝජන විදෙනවා. හැබැයි භව පටිලාභී සංයෝජන කියන්නේ යම්කිසි පටිසන්ධියක් ලැබෙනකොට පටිසන්ධියේදී ලැබෙන සූක්ෂම කායිකත්වයක් තියෙනවා. පටිසන්ධියේදී ලැබෙන්නේ කර්මජ කය. මස්ලී කයක් නෙමෙයි. පටිසන්ධි මොහොතේ ලබන්නේ කර්මජ කය. ඒක ඇහැට පේන කයකුත් නෙමෙයි. අති සූක්ෂමයි. ගෝචර වෙන්නේ කාටද කියලා බැලුවොත් බුදුරජාණන් වහන්සේට විතරයි. සර්වඥ ගෝචරයි. පටිසන්ධි මොහොතේ තියෙන කර්මජ කය. කර්මජ රූපයන්ගෙන් ඒක හටගන්නේ. කාය දසක, භාව දසක, වัตතු දසක කියලා පරමාණු තුනක් කර්මජ වශයෙන් හටගෙන පටිසන්ධිය හටගන්නේ අන්න එහෙම එහෙක. ඊළඟ අහිපිය ගහන මොහොතක් යනකොට චක්කු දසක, සෝත දසක, ගාන දසක, ජීවහා දසක කියලා තවත් පරමාණු කාණ්ඩ 14ක් එකතු වෙලා කර්මජ සත්වයේ හටගන්නවා. සූක්ෂම කායිකයි. ඕක අතිසූක්ෂම කායිකත්වය සිත් පහළ වෙනකොට චිත්තජ රූපත් එක්ක මිශ්‍ර වෙලා කර්ම චිත්ත දෙකෙන් හටගන්න රූප පරම්පරාවක් සම්බන්ධ වෙනවා. තව මෞකුසයකින් ගන්න දෙයක් ඒකට තිබුණ නැහැ. බාහිර ලෝකයේ ආහාරයෙන් හැදිච්ච කයකට සම්බන්ධ දෙයක් ඒක නෑ දැන්. ඔන්න ඒ සූක්ෂම ශාරීරියේ ඊත් රූප පරම්පරාවක් කියලා වෙනසක් වෙනවා හටගත්ත හැම රූපයක්ම. ඒතර මෙතන රූප කලාප ක්‍රම තුනකට පරිවර්තනය වෙනවා එකතු වෙලා තියෙන්නේ. කර්මයෙන් ජනිත වෙනේවට කර්මජ කියනවා. චිත්තයෙන් ජනිත වෙනේවට චිත්තජ කියනවා. ඉතු විපර්යාසය නිසා වෙන පරිවර්තනයෙන් ජනිත වෙනේවට උතුජ කියනවා. මෙන්න මේ කාරණා දෙකෙන් ජනිත වෙන කයට කියනවා ත්‍රිජ කායිකයි කියලා. බ්‍රහ්මයාගේ කය ඔන්න ඔය විදිහයි. අති සූක්ෂමයි. මෙන්න මේ බ්‍රහ්ම කය වාගේ අද ඉන්න නවීන විද්‍යාවෙන් ඕකට ඉන්න එක්සල් බොඩි කියලා. සූක්ෂම කය මෙන්න මෙහෙම එකක් තමයි ඉස්සෙල්ලාම උප්පත්ති වශයෙන් හටගන්නේ. මෙන්න මේකට කියනවා ගන්ධබ්බය. මව් කුසියක මස්ලී කයක් හදන්න නම් ගන්ධබ්බේ බඩට එන්න ඕනේ. මව්පිය දෙන්නගේ සංවාසයකින් ඊට අවශ්‍ය කරන්නා වූ සංසේචනයන් සකස් වෙනකොට ගන්ධබ්බේ කැවිදිලා උතන වැඩේ පටන් ගන්න ඕනේ සකස් වෙන්න. ඒතරයි මස්ලී කයක ආරම්භයේ කලල රූපයකින් පටන් ගන්න. දැන් මේ ප්‍රශ්නේ මෙතන අහලා තියුණා, ඊළඟ උත්තරේ ඒකට එනවා. මෙන්න මේ හටගන්න කර්මජ චිත්තජ උතුජ කියන මේ කය තුලකින් හටගත්ත මූලික කයක් තියෙනවා. ඔන්න ඔක තමයි ඇක්සල් බොඩි නැහැ නම් සූක්ෂම කය කිව්වේ. මෙන්න මේක තමයි ගන්ධබ්බය කියලා ඇවිදිනා මව් කුසියේකට ඇතුළු වෙලා මව් කුසියේ ඇතුලේ මස්ලී කයකින් පෙනී සිටින්ද ඇතුලේ හදන ගේ හදනවා වාගේ. මේක තමයි සත්වයා ඉඳ හදන ගේ මස්ලී කය. ඕකත් එක තමයි සත්වයා හැදෙන්නේ ගොඩනැගිනවා. ඒ ගන්ධබ්බයාගේ ආකෘතිය තමයි මස්ලී කය ගොඩනැගිලා හැදිලා ඉන්නේ ඒ ආකෘතියට. ඊට පස්සේ මස්ලී කය මරහම මොකද වෙන්නේ? අර හැදිච්ච ගන්ධබ්බයා ආයිත් පැත්තක. ගන්ධබ්බයා නෙමෙයි මැරෙන්නේ මස්ලී කය. ඔන්නේ ගන්ධබ්බයාට අවුරුදු 1000ක් ආයුෂ ඇතුව නම් අර පටිසන්ධියේ ශක්තිය ලැබුවේ. ඔක්කාන්ති වෙලා බඩකට ඇවිදලා අවුරුදු 80ක් විතර මිනිසෙක් කියලා ඉඳලා මලාට පස්සේ ඉතුරු අවුරුදු 920 තව තියෙනවා. ඒක ගෙවන්න අර ගන්ධබ්බයා වෙලා ඉඳලා ගෙවන්න ඕනේ. ඕකට කියනවා භවපටිලාභය. ඔහුට උප්පත්ති වෙන්න දැන් පටිසන්ධියක් ලබන්නයි හේතු නැත්තේ. මොකද කාමරාග රූපරාග අරූපරාග සමුච්ඡේද ප්‍රහාණය වෙච්ච නිසා. හැබැයි පටිපස්සාදී නිස්සාරණ කියන පටිපස්සාදී නිස්සාරණ කියන මේ දෙක නොවිච්ච නිසා ඉහළ මාර්ගඵලයකට පත් උනේත් නැහැ. තත්ත්වයෙන් බැලුව සෝවාන් ඵලෙමයි. හැබැයි දැන් අවසානයේ බලපුවාම භවපටිලාභීත්වයෙන් තව භවයක් ලබන්න බෑ. තිවිච්ච භවී තව සානිට ගියා. දැන් අවුරුදු තව දෙනෙක් උපන්නේත් නැත්නම් අර ඔක්කාන්ති උනේත් නැත්නම් අර අවුරුදු 920 ගියාම තව ඉතුරු වෙලා තිබිච්ච ඒ භවයේ අවසාන මොහොතේ එනවා. උප්පත්තියට හේතු වෙන්නව සංයෝජනත් බිඳිලා. මතු භවයක් ඊළඟට හදන්න ආයි පටිසන්ධියක් ලබන්නත් ඕනේ. පටිසන්ධියක් ලබන්න උප්පත්ති පටිලාභයේ තියෙන්න ඕනේ. පටිසන්ධියක් ලැබෙනවා නම් කාම ලෝකේ හරි රූප අරූප කියන මේ රෝග දෙකෙන් තුනෙන් එහෙක ඕනේ. එහෙනම් කාම රාග රූප රාග අරූප රාග සමුච්ඡේද ප්‍රහාණය කළා නම් නැවත වාරයක් පටිසන්ධියක් හටගන්න හේතුත් නැහැ. අරිහත්තරපත් වෙලත් නැහැ. භවපටිලාභයේ කාලෙත් ඉවරයි. දැන් මොකද වෙන්නේ? පස්චිම භවයේ චිත්තය අවසානයේ චුත වුණා. උපදින්න දෙයක් නැහැ. සසල ගමන ඉවරයි. මේකයි මෙතන සිද්ධ වෙන්නේ. මෙන්න මේ චිත්තය ඇති එකක් කියනවා. මෙයාට කියනවා පස්චිම භවයේ සෝවාන් පුද්ගලයා. මෙහෙමයි කලාතුරකින් ඉන්නවා. අර වීර්යාදීක ප්‍රඥාදීක ආදී අය අර විදිහට කවුරු හරි ගිහිලා නිවන මෙනෙහි කළොත් එහෙම අන්න නිවන මෙනෙහි කරපුවාමයි ඵලය ලැබෙන්නේ. ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන තාක්කල් අනුලෝම වෙනවා විතරයි. ලෝකේ අනිත්‍ය සේලවන්නේ අනුලෝමක් ශාන්තියටපත් වේ. නිවන නිත්‍ය සේ දකින්නේ සම්‍යත් නියාමයේ වස්නේය. සම්‍යත් නියාමයේපත් කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් වෙන මාර්ගඵලයන්ටපත් වීම යන සිදුවන්නේ. සම්‍යත් නියාමයට නොපත් කෙනෙකුට සිදුවෙන්න බෑ. හැබැයි ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න කියලා අනුලෝමක් ශාන්තියටපත් වෙනවා. නිවනට අනුලෝම වෙලා හිටිනවා. අන්න පස්චිම භවයක පුද්ගලයා හැදෙන්න හේතුව. හරි ගැඹුරු තැනක් ඔය අහන්නේ. ඉතින් මේක එකපාර කිව්වම තේරුම් ගන්න බැහැ. නැවත නැවත අහලා ඔක තෝරා ගන්න ඕනේ. රහත් ඵලයේ නෙමෙයි ලබන්නේ පස්චිම භවයේ චිත්තයෙන් අවසානයේ රහතන් වහන්සේ වෙච්ච එකම තමයි උන්නාතිර වෙන්නේත්. අන්තිමට පස්චිම භවයේ චිත්තයක හැටි ඔය. තවත් එක පස්චිම භවයේ චිත්තයක් තියෙනවා පාරමිතා පුරපු අයට. දැන් ලෝතර බුද්ධත්වයට පත් වෙනකොට උන්වහන්සේගේ බුද්ධ ශාසනයේදී ශ්‍රාවක පාරමිතා පුරපු අය ඉන්නවා. 80 මහා ශ්‍රාවක වෙන්න ඒ පාරමිතාවත් ඒකාන්තයෙන් ස්ථිර නම් ඒ බුදු පියාණන් වහන්සේ පහළන මහා බෝසතාණන් වහන්සේ ලෝකේ පහළලා ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා බුදුන් ලෝකේ පහළ වුණා නම් උන්වහන්සේට උරුම වෙච්ච 80 මහා ශ්‍රාවකයෝ ඒකාන්තයේ ලෝකේ පහළ වෙලා ඉන්න ඕනේ. ඒ උන්වහන්සේ ළඟ පැවිද්ද ලබන්නත් ඕනේ. උන්වහන්සේගෙන් සම්මතිය ලැබෙන්නත් ඕනේ ඒ 80 මහා ශ්‍රාවක পদවි. ඒක වළක්වන්න බෑ. ඒක පාරමිතාවත් එක පූර්ණ වෙලා එන එක. මෙන්න මෙහෙම කෙනෙක් අවසන් භවයේ උපන්නොත් එහෙම අන්‍යයාගේ ශරීරයත් ඒ පලී ලැබලා දෙන තුරු මරන්න බෑ. අකාලේ මරන්න බෑ. මේකට උපමාවක් වශයෙන් කියනවා බක්කුල හාමුදුරුව. මහා ශ්‍රාවකයන් වහන්සේ නමක්. 80 මහා ශ්‍රාවක පිරිසලා ඉති. ලෝතර බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වුණාම ඒ 80 මහා ශ්‍රාවකත්වයේ හිමි උන්වහන්සේ ලෝකේ පහළ වුණා. දරුවෙක් වශයෙන් එක් අවස්ථාවක මාළුවෙක් ගිල්ලා මොහොතේදී. හැබැයි මාළුව හපලා ගිල්ලා නෙමෙයි අරකට ගමන් ගිල්ලා. ළමයා සිහි නැති වුණා. ඒ මාළුව අහුණා යම්කිසි මාළු අල්ලන මිනිසුන්ගේ දැලකට. මාළුව ගෙනහලා බඩ පැලුවා. ලොකු බඩක් තියෙන හින්දා. පලනකොට ළමයාට සිහි ආවා. ළමයා මරන්න බැරුණා මාළුව ගිල්ලලා. මෙන්න මෙහෙම අවස්ථා ගැන කියවෙනවා. එහෙමකද පස්තිම භාග්‍ය චිත්තිය කියන්නේ එයාත් ඒකාන්තයේ මේ භවී අරිහත්ත්වයට පත් වෙලා ඒ තානාන්තරේ ලැබලා මිසක් මොනම හේතුවක් නිසාවත් මිරාස කරන්න බෑ. ඒ තව කෙනෙක් පස්තිම භවිකය. ලෞතර බුද්ධත්වයට බෝසතාණන් වහන්සේ නම ලෝකේ බුදු වෙන්න ලෝකේ පහළ වුණා නම් මොනම කෙනෙකුටවත් උපක්‍රමශීලීව මරන්න විනාශ කරන්න බෑ. උන්වහන්සේ ඒකාන්තයෙන් ඒ ලෞතර බුදු විලායේ කටයුත්ත සිද්ධ කරන තාක්කල් පිරිනුවම් පානිට නැහැ. අනපස්චිම භාවිකයි. ඒ තව ක්‍රමයක්. ඔය දෙකේ විනම තෝරා ගන්න ඕනේ. දැන් මෙන්න මේ ප්‍රශ්නෙටත් මීට ඉස්සෙල්ලා මේ උත්තරේ දැන් මේ දුන්න උත්තරේදී ලැබිලා තියෙන උත්තර. ආත්ම භාවයේ නිමක් කරගන්නා තෙක් දිවෙන රේඛාවක් නම් ඒ කියන්නේ ආත්ම භාවයේ ඒ නිමක් කරන තෙක් කියලා හිටන් කියන්නේ දැන් යම් කිසි කෙනෙක් මේ ජීවත් වෙන අත්බැව කියලා හිටන් කියන්නේ මේ අවසානෙනක නිවෙනෙන් අවසානෙනක දිවෙන්නා වූ රේඛාවක් නැමේ උපමාවක් කියන්නේ. චුති චිත්තෙන් පසු ලබන ප්‍රතිසන්දි අවස්ථාව ලබා ගන්නේ කලල අවස්ථාවේද කියලා මේ ප්‍රශ්නයක් අහන දැන් මේකට උත්තරේ හම්බ වුණා. කලලේදී යන අවස්ථාව ඔක්කාන්ති වෙච්ච ගන්ධබ්බයාගේ අවස්ථාව. කලලේ කියන්නේ එහෙම එකක්. සතේ ප්‍රතිසන්දි ලබන්නේ කලලේක නෙමෙයි. ප්‍රතිසන්දියට කලලයක් අවශ්‍ය නැහැ. පටිසන්ධිය පූර්ණ කර්මජයි. භවාංග පූර්ණ කර්මජයි. චුතිය පූර්ණ කර්මජයි. කර්මජ ක්‍රියාවලිය. කර්ම ශක්තියේ කෙලවරකදී චුත කරනවා මිසක් කර්ම ශක්තියේ බිඳී යාමෙන් චුත වෙනවා මිසක් වෙන ක්‍රමකින් චුත කරන්න බෑ. මරන්න පුළුවන්. මරනවායි චුත කරනවායි දෙක. කය මර හැකියි. චුත වෙන එක කර්ම ශක්තියේ අවසානයෙන් කෙරෙන්න ඕනේ. පටිසන්ධිය ලැබෙන එකත් කර්ම ශක්තියක් මුල් කරගෙන කෙරෙන්න ඕනේ. නිකන් කෙරෙන්න බෑ. නමුත් අද විග්‍රහ කරන්න යන්නේ පටිසන්ධිය මව්ගේ බඩේ කියලා. පටිසන්ධි වෙනකොටම චුත වෙන තැනින් පටිසන්ධියනේ මව්ගේ කුසෙයි කියලා. මේක විග්‍රහ කරලා තියෙනවා හුඟා කවි දේශනාවල. අභිධර්ම නියමයන්ට අනුකූලව විග්‍රහ කරලා තියෙනවා. චුති පටිසන්ධි හටගන්නේ එකම චිත්ත වීදියක චිත්තක්ෂණ දෙකක්. 14 වෙනි චිත්තක්ෂණය චුත වුණා නම් 15 වෙනි චිත්තක්ෂණය පටිසන්ධි. තව චිත්තක්ෂණ දෙකක් යනකම් චිත්ත වීතිය අවසන් වෙන්නේ නැහැ. ඒක චිත්ත නියමයක්. චිත්තක්ෂණ 17ක් ඒ චිත්ත වීතියේ තියෙනවා නම් අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. ඒක අවසන් වෙන්නේ චිත්ත වීතිය අවසන් වෙන්න ඕනේ. ඉතින් අන්නේ විදිය ක්‍රමයක්. ඉතින් ඒ නිසා මේ හටගන්න ක්‍රමවේදයේ තුල පටිසන්ධියක් හටගන්නකොට කාය දසක භාව දසක වัตතු දසක කියලා පටිසන්ධියෙන් හටගත්ත කර්මජ රූප තුනකින් හටගන්නේ පටිසන්ධිය. ඉතින් ඒක හරි ගැඹුරු තැනක් ඔය අහන්නේ. පටිසන්ධියක් හටගන්නකොට පටිසන්ධියට කර්මජ රූපය අවශ්‍ය වෙන්නේ. ඔක්කාන්තියට නාම රූපය අවශ්‍ය වෙන්නේ. ඔය කාරණා දෙක. ඔක්කාන්ති කියන්නේ මව් කුසය. මව් කුසයකට ඇතුළු වීම. මව් කුසයකට ඇතුළු වීම ගැන මෙන්න මෙහෙම පෙන්නලා තියෙනවා. සරිත් හාමුදුරුවෝ එක අවස්ථාවක විග්‍රහයක් කරනවා. මේ ඔක්කාන්ති වෙන හැටි. දැනුවත්ව බඩට එනවා. දැනුවත්ව වල ඇතුලේ ඉන්නවා. දැනුවත් පිට වෙනවා. මේක තරහ පිරිසක් ඔක්කොම නෙවෙයි සමහර අය. තව සමහර කෙනෙක් දැනුවත් බඩට එනවා. දැනුවත් බලයේ ඉන්නවා. නොදැනුවත් බිහි වෙනවා. මේ තවත් පිරිසක හැටි. තව කොටසක් ඉන්නවා. දැනුවත් බඩට එනවා. නොදැනුවත් නිින්ද ගියා වගේ බඩේ ඉන්නවා. නොදැනුවත්ව බිහි වෙනවා. තවත් කොටසක් ඉන්නවා. නොදැනුවත්ව බඩට එනවා. නොදැනුවත්ව බඩේ ඉන්නවා. නොදැනුවත්ව බඩෙන් බිහි වෙනවා. දැන් මේක හරි වැදගත් දෙයක්. දැනුවත්ව බඩට එනවා. දැනුවත්ව බඩේ ඉන්නවා. දැනුවත්ව බිහි වෙනවා. ඒතර මොලේට දැවුනි. දැනුවත්ව බඩට එනකොට මොලේ කොහෙද තිබුණේ? බඩ ඇතුළේ. කලලියවත් හැදිලා නැහැ නේ ඔය කියන විදිහට. එහෙනම් දැනෙන්නේ මොළේට කියන එක අපේ මේ භෞතික ආයක තියෙන අදහසක් විතරයි. භෞතිකවාදීන්ගේ අදහස. දැනෙන්නේ මොළේට කියන එක. දැනෙන්නේ කර්මජ සත්වයාගේ තිබෙන්නා වූ කර්මජ ක්‍රියාකලාපයක සම්බන්ධ වෙන කොටසකටයි දැනීම තියෙන්නේ. කර්මජ කයරයි එක තියෙන සම්බන්ධ දැනීම සම්බන්ධ. කර්මජ කය මුල් කරගෙන හටගන්න කර්ම භවය තියෙනවා. අන්නේ කර්ම භවයේ පිහිටනවා වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන මේ ස්කන්ධ හතරක්. රූප ස්කන්ධය පිළිබඳව ඒ රූපය අල්ලගින් රූප සංඥාවල්දලා ඉදිරිය ඉන්නේ. අන්නේ ඒකේ දැනීම තියෙන්නේ. මතක් කරපුවාම අතීත ස්මරණඥානෙ ඔක්කොම තියෙන ඉතින් අතීතයේ බලක් කරනකොට මතක් වෙන්නේ ඒකෙන්. භෞතික වාදීන්ගේ නිගමනයක් තියෙනවා ඒක මොලේ තියෙන්නේ කියලා. අපි මේ මස්ලේ කයේ මොලේ කියන්නේ අර භෞතික අර කියන කර්මජ කයේ ආකෘතියක්. ඒක සූක්ෂම ශරීරයක්. ඒක ඇහැට පේන එකක් නෙමෙයි. කාන්දම් කයක්. ඒ වුණාට ඒකේ දැනෙනවා පේනවා ඔක්කොම තියෙනවා. ඒ බඳු එහෙකින් මේ භෞතික ලෝකේ ඇසුරු කරලා ආස්වාද විඳින්න බෑ. ඒකට අවශ්‍ය කරන ගණීභවන කයක් ඕනේ. ඒ ගණීභවනදී ඇසුරු කරන්න. සත්‍යය කාම ලෝකයේ බරිත වෙලා බැඳිලා ඉන්නේ ඒක ඇසුරු කරන්න නිසා. ඒකට අවශ්‍ය කරන ක්‍රියාවලිය තමයි මෞගියේ කුසිතය දිලහෙට මෞගියේ ශාරීරික හදන එක. ශාරීරිය ගොඩනගින පටන් ගන්න ඔන්න ඔය ක්‍රමයට. ඒකෙන් තමයි මස්ලී කයක් හදාගෙන මේ ද්‍රව්‍ය වස්තු ඇසුරු කරලා ඒවෙන් ස්පර්ශ ලබන්නේ. අර සූක්ෂම කයින් මේ ද්‍රව්‍ය වස්තු වල ස්පර්ශය ලබා ගන්න බෑ. ද්‍රව්‍ය වස්තු ආධාරයක් නැතුව. කායික ආධාරයක් ඕනේ. සමහරවිට මේ කායික ආධාරය ලබා ගන්න අර සූක්ෂම කායිකයෝ මස්ලී කය තියෙන හැට ආවේශ වෙනවා. හිඟා ගන්නව ඇඟ ඇතුළට. එහෙම රිංගා ගත්තම තමයි ඔළුව හොල්ලලා එක අතපය වේවුල්ලා ආවේශ එන වෙලක් ආයෙට. ඊට පස්සේ එයා වෙනම කතා කරනවා. ආච්චි ආවි කතා කරලා ඉඳන් කතා කරනවා. අම්මා කතා කරනවා. තාත්තා කතා කරනවා. එහෙම කියන්නේ ආවේශේලා. අන්න එහෙමයි. මේ මස්ලී කයර තව කෙනෙක් රිංගලා හිටන් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ ලෝකේ භෞතික ලෝකේ ආස්වාද විඳින මස්ලී කයකට සම්බන්ධ වෙන්න ඕනේ. එක මස්ලී කය ගොඩනගාගෙන උපදින්න ඕනේ. එක ගන්ධබ්බී කැවිලා හිටන් අර වගේ මස්ලී කයකට ඇතුළු වෙන්න ඕනේ. ඒ ගන්ධබ්බී අති සූක්ෂම කායිකේ ඉතාම කුඩා වෙන්න පුළුවන්. ශරීරේ පුංචි කරගන්න පුළුවන්. එහෙම අය ඉන්නවා. ඔකොටම බෑ. ඒක එක්තරා කර්ම විපාක ඉදියා. අල්පෙදි තුරතරම් පුංචි වෙන්නත් පුළුවන්. ඉරතර කුඩා වෙන්නත් පුළුවන්. විශාල වෙන්නත් පුළුවන්. හිතන හිතන හැටියට ශරීරය හැදෙනවා. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. සමහර රට අමනුෂ්‍යය ඇවිදilla. පපුවර හිඟා ගන්නවා විදිහට. අර සූක්ෂම කයකින් ගිහිලා හෘදයේ වස්තුවේට යනවා. සමහර කටෙන් ඇතුල් වෙනවා, නාහෙන් ඇතුල් වෙනවා, කොහෙන් හරි ගිය හැකි. පෙනාලු වලට ගියත් ඒ අසෙන් ගිහිල්ලා යන ක්‍රමයක් තියෙනවා. ඒක එහෙම තැනක් අවසෙ නැහැ. ඇතුල් වෙන්න පුළුවන්. ඉඩ පහ තියෙන තැනේ දීසින් ඇතුල් වෙනවා. ඇතුල්ලා ගිහිලා හදවත ඇසුරට ගිහිල්ලා ඒක අපි මස්ලියේ කයට කඳට කඳ දික් කරනවා. ඔළුවට ඔළුව දික් කරනවා, අතපයලට අතපය දික් කරුවා ළපස්සේ ආවිසියා. සමහර අමනුෂ්‍යයෝ ඉන්න ඇවිදලා හද නැතුව ඉන්නවා, හොල්ලන්න නැතුව, දඟලන්න නැතුව. භාගයක් මිනිහා ක්‍රියාත්මක වෙනවා, භාගයක් අමනුෂ්‍යයා ක්‍රියාත්මක වෙනවා. මිනිහා පිස්සෙකුත් නෙමෙයි, භාගෙට පිස්සෙක්. අන්න එහෙම මිනිස්සු ඉන්නවා. සමහර ලා දිවස් කියනවා. විවිධාකාර දේවල් කරනවා. අභිඥා ලැබුවා වගේ දඟලනවා. ඉතින් හිතා ඉන්නේ භාවනා කරලා හිට ප්‍රතිඵලයක් ලැබිලා කියලා. බලනකොට භූතය ඇඟි. ඕකගේ ඇඟේ හිඟා ඉන්නේ කවුරු හරි ඥාතියේ. මස්ලේ කයක් හම්බෙලා නැතුවම උපක්‍රමශීලීව මෙහි මේ ලෝකේ පංචකාම ආශාදී ඉන්න උපක්‍රමයක් යොදලා. දැන් අර මිනිසයාගේ මාධ්‍යය මොකද කරන්නේ? මේ භෞතික ලෝකේ මොන හරි කෑමක් කනකොට ඒ කෑමේ රහින් දෙකෙන් මංගුවා ඌ කනවා. ඒක ඇඟේ ඉඳලා ඌ ගිලිනවා ඒක. මිනිහට කෑම රහ නැහැ. ඒ රහ ඒක ගන්නවා. කාම ආස්වාදී කර මොනවට හරි අයිති වැඩකට ඕනෙ කියලා මෙහි මිනිහා මෙහෙ යවනවා. මෙහෙලා ඒක මේ මිනිහාගේ මාධ්‍යයෙන් මොකද කරන්නේ? ස්පර්ශ කාම ආස්වාද ඌ විඳිනවා. නීච වැඩ කරෝලා. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒ අමනුෂ්‍යයා ඒ නේ ඇඟලට එන ක්‍රමයක්. එක්තරා කොටසක් කොහොම ඉන්නවා. තව කොටසක් ඔය ගන්ධබ්බේ ඒව කරන්නේ නැහැ. කර්ම ශක්තියේ මූලට හේතුවක් ලැබෙනවා මනුෂ කයක් අරන් උපදින්න. ඒතර තමයි ගන්ධබ්බාවක් අන්ති හොන්ති කියලා ගන්ධබ්බේ බඩට ඔක්කාන්ති වෙන්නේ. ඔක්කාන්ති වුණාට පස්සේ අර ඉස්සෙල්ලා වගේ චූටි ශරීරයක් අල්පෙදි තුරකට අතර කුඩා කරලා කුඩා කරලා එක ශෛලියක් ඇතුලේ ඉන්න පුළුවන් ගන්න පුංචි වෙනවා. ඒ ශාරීරිය ආරම්භ කරන්න එතනින් ගිහිලා කලලේ අල්ල ගන්නවා. කල ආලයට අය වෙලා කල ආලාය කලලේ වෙනවා. කල ආලයට අය වුණා. කල ආලයට අය වෙලා එක් වෙච්ච බර තමයි කල ආලයේ ඒ බර කලයේ බර වෙන්නේ. කලයේ බරේ හදනවා බල ඇතුලේ ඉඳගින්. හදන්න දෙයක් නැහැ. කර්මජ රූපයට අනුව හැදෙනවා. මව් කන වුණ ආහාරයෙන් රසය ඇදලා අරන් ඒක අරගත්තාම කියනවා කලේබරයක් අරගත්තා. හිතේ මස්ලේ කය. ඒකෙන් බිහුණාට පස්සේ අනුගේක ඇරිංගලා ආවිදලා හිටන් භුක්ති විඳින්න ඕනේ නැහැ. මේ මස්ලේ කයම අරගෙන පංචකාම භුක්ති විඳිනවා මස්ලේ කයක මාර්ගදී. මේ සත්වයේගේ අවස්ථා දෙක හැටි. වැඩි හරියක් සත්වයෝ ඉන්නේ මේ ගන්ධබ්බ අවස්ථාවේ. අවිද මේ ලෝකේ ඉන්න කෝටි 600 ගණනක් ඉන්නා නම් මිනිස්සයෝ කෝටි කෝටි ගණනක් ඉන්නවා. ඔය ගන්ධබ්බිය. මනුෂ ගන්ධබ්බිය. සත්ත්ව ගන්ධබ්බිය අප්‍රමාණයි. මස්ලිය කයක් නැති ගන්ධබ්බ කයින් ඉන්න සත්තු. ඒවා නිකම් බලන්න බෑ. දිවස් වල නම් පේනවා, එක එක මට්ටම් වලට පේනවා. ඒ සත්ත්වෙන්ගේ ස්වභාව. ඒ ගන්ධබ්බිය තමයි යම් යම් අවස්ථාවල සූසු අවස්ථාව පරිසර හැදුනහම අණ්ඩජ ජරාබුජ සංසේදජ කියන මේ කාරණා තුනකින් ලෝකේ ඉන්න ගණී භාවන කයක් ඇති සත්වපාලන පරිවර්තනයේ වෙන්නේ සතිකා සම්බන්ධිලා කොට නැගින්නේ. එහෙම ක්‍රමයක්. ඉතින් මේක ගැඹුරු දෙයක්. අපි නිවන් දකින්න මෙච්චර දුර පස්සේ යන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ මොලේ ක්‍රියාත්මක කිරීම ගැන අහන්නත් ඔයක දැන් ඔය මේ අහලා තියෙන ප්‍රශ්න වල ඔක්කොම උත්තර මම ඔය කිව්ව ටිකේ තියෙනවා. අවශ්‍ය විස්තරෝගෙන් තේරුම් ගන්න ඕනේ.